මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්නුක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තුတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනේක ජාති සංසාරං සන්ධා විසුංසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. ගහකාරක දිඨෝසි පුනගේහං නකාහසි. සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං. විසංඛාරගතං චිත්තං තණ්හානං ඛය මජ්ජගාති. සදහවක් පින්නතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධි ඥානිය ලබාගත්තේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලයි අසමසම උත්ථාන වීරයකින් තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තු ඒ උත්තරීතර සංසාර විමුක්තිය පිළිබඳව ආශ්චර්යවත් ප්‍රීති වාක්‍යයක් උදාන ගාථා දෙකක් වශයෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වුණා. අද මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2550 වසරක් ලබන මේ උතුම් වෙසක් පොය දවසේ අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තෝරාගත්තේ ඒ ඉතාමත්ම ගම්භීරාර්ථවත් ගාථා ධර්මයයි. පොතපතේ දැක්වෙන හැටියට බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාථා දෙක පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශ කොට වදාළේ උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ුයි. බුද්ධ චරිතයේ ඉතාමත්ම වැදගත් කාරණා රාශියක් අපට ශ්‍රීමුඛ දේශනා වශයෙන්ම ඒ සූත්‍ර දේශනාවල දකින්ට ලැබෙනවා. සම්බෝධිය බලාපොරොත්තුවෙන් ඒ සිද්ධාර්ථ කුමාරයාණන් කළ අභිනිෂ්ක්‍රමණය ආර්ය පරිශ්‍රණයක් හැටියට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ආර්ය පරිශ්‍රණ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට විස්තර කර වදාලා ඒ තීරණාත්මක අදහස අදිෂ්ඨානය උන්වහන්සේ තුල මෝදු වුණ හැටි සකස් වුණ හැටි මෙන්න මේ අන්දමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මමත් සම්බෝධියට කලින් බෝධිසත්ව අවදීදීම ඉපදෙන ස්වභාවය ඇතිව ඉපදෙන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. දිරණ ස්වභාවය ඇතිව දිරණ ස්වභාවය ඇති දේම සොයමින් ගියා. ලෙඩ වෙන ස්වභාවය ඇතිව ලෙඩ වෙන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. මැරෙන ස්වභාවය ඇතිව මැරෙන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. ශෝක කරන ස්වභාවය ඇතිව ශෝක කරන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. කෙලසන ස්වභාවය ඇතිව කෙලසන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. නමුත් මට මෙහෙම හිතුණා, ඇයි මම ඉපදීම ස්වභාවය කොට ඇතිව ඉපදෙන ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? දිරණ ස්වභාවය ඇතිව දිරණ ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? ලෙඩ වෙන ස්වභාවය ඇතිව ලෙඩ වෙන ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? මැරෙන ස්වභාවය ඇතිව මැරෙන ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? ශෝක කරන ස්වභාවය ඇතිව ශෝක කරන ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? කෙලසන ස්වභාවය ඇතිව කෙලසන ස්වභාවය ඇති දේම සොයමින් යන්නේ? නරකද මම ඉපදෙන ස්වභාවය ඇතිව ඉපදෙන ස්වභාවය ඇති දෙහි ආදීනම තේරුම් අරගෙන ඉපදෙන ස්වභාවය නැති උත්තරීතර බන්ධන විමුක්තිය වන නිවන සොයා ගියොත්? නරකද මම දිරණ, ලෙඩවෙන, මැරෙන, ශෝක කරන, කෙලසන ස්වභාවය ඇතිව දිරණ, ලෙඩවෙන, මැරෙන, ශෝක කරන, කෙලසන ස්වභාවය ඇති දෙහි ආදීනව තේරුම් අරගෙන නොදිරණ, ලෙඩ නොවෙන, නොමැරෙන, ශෝක නොකරන, නොකෙලසන, නොකිලිටි ඒ උත්තරීතර සංසාර විමුක්තිය, බන්ධන විමුක්තිය, නිවන සොයා ගියොත් කියන මෙන්න මේ විදිහේ චින්තන විප්ලවයක් ඒ සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ හැටියට ඒ අවස්ථාවේ ඇති වුණ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. දැන් එතකොට මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවනි, මේ බුද්ධ චරිතය ගැන හොඳින් දන්න පින්නතුන්ට, ඇයි ඒ සිද්ධාර්ථ කුමාරයා තමන්ට පුත්‍රවණක්, මේ කාලේ කියන හැටියට පුත්‍රවණක් උපන්නා කියනේ ආරංචිය ලැබුණාම රාහුලං ජාතං බන්ධනං ජාතං, රාහුලේ කුපන්න බන්ධනයක් හටගත්තා කියලා ඒ විදිහට ප්‍රකාශයක් කළේ කියලා. සාමාන්‍යයෙන් ගෙදරක දරුවෙක් උපන්නාම පියන කෙනෙකුට ඇතිවන සෙනෙහස, සොම්නස, සතුට ඇයි සිද්ධාර්ථ කුමාරයා තුළ ඇති නොවුනේ කියන එක අන්න අර අපි කලින් කර විස්තරය අනුව මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවනි. ඇත්ත වශයෙන් රාහුල කියන වචනේ තේරුම මේ පින්වතුන් දන්නවා, හඳ රාහු අල්ලනවා, ඉර රාහු අල්ලනවා කියලා. අතීතයේ සඳහන් වෙන හැටියට ඉරෙත් හඳෙත් ආලෝකයේ බැබලීම වසාලන දෙය රාහු හැටියටයි සැලකුවේ. එතකොට ටිකකට අපි හිතමු ඒ සිද්ධාර්ථ කුමාරයා ඒ තමන්ගේ රාහුල පුතු ගැන ඇති ස්නේහය ඇල්ම නිසා එදා ඒ අමිනික්මන් නොකළා නම් අද අපට තුන් ලෝකයක් එළිය කරන්නේ බුද්ධ සූර්යා පහළ වේද? අද අපට වෙසක් හඳක් පායාවිද? අන්න එතකොට ඒ අනුව මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවනි ආර්ය පරිශ්‍රණයේ වටිනාකම. දැන් මේකල විස්තරය තුලින්ම මේ පින්නතුන්ට සලකා ගන්න පුළුවන් අනාර්ය පරිශ්‍රණය කියන්නේ මොකක්ද කියලා. නාරි පරිහෙණ කියන්නේ මේකයි. ඒකත් බුදුරජාණන් වහන්සේ මුලදීම විස්තර කරලා තියෙනවා මේ සූත්‍රයේ. ඉපදෙන ස්වභාවය ඇතිව කෙනෙක්, යම්කිසි කෙනෙක් ඉපදෙන ස්වභාවය ඇතිව, ඉපදෙන ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. දිරණ ස්වභාවය ඇතිව දිරණ ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. ලෙඩ වෙන ස්වභාවය ඇතිව ලෙඩ වෙන ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. මැරෙන ස්වභාවය ඇතිව මැරෙන ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. ශෝක කරන ස්වභාවය ඇතිව ශෝක කරන ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. කෙලෙසන ස්වභාවය ඇතිව කෙලෙසන ස්වභාවය ඇති දෙම සොයමින් යනවා. ඔන්නෝකයි ආර්ය පරිශ්‍රණය. එතකොට මේ බුද්ධ වචනේ අනුව මේ කාලයේ ශ්‍රේෂ්ඨ හැටියට ලෝකයේ සැලකෙන පරිශ්‍රණ රාශියක්ම අපිට කියන්න වෙන්නේ අනාර්ය පරිශ්‍රණයට වැටෙන බවයි. ඉපදීම දුකයි කියන බුද්ධ වචනය පවා මේ ලෝකයා භව තෘෂ්ණාවට යටුණු ලෝකයා පිළිගන්න සූදානම් නැහැ. නමුත් අපි දන්නවා දුක්ඛාර්ය සත්‍ය කියන විස්තර කරන අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ජාතිපි දුක්ඛා කියලා උපදීමම දුකක් බව දක්වා වදාළි. මොකද ඉපදීමත් එක්කම අත්වැල් බැඳගෙන දිරීම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, කෙලෙසීම කියන මේ කාරණා ඇදිලා එනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගෙදරක දරුවෙකු උපන්නාම මෙන්න මේ ආර්ය සත්‍යයේ පළමුවෙනි සත්‍ය කෙනෙකුට තේරුම් ගන්න අවස්ථාවක් පහළ වුණා කියලා. නමුත් පින්නතුනි ඒ හඬාගෙන මව් කුසින් නික්මෙන දරුවගෙන් මව්පියෝ ඒ දුක්ඛාර සත්‍යයේ පළමුවෙනි ආර්ය සත්‍යය වටහා ගන්න සූදානම් නැහැ. ඒ වෙනුවට සතුටු වෙනවා අර කියාපු විදිහට සොම්නස් ලොකු බලාපොරොත්තු ඇති කර ගන්නවා. එතකොට මෙන්න මේ ඉපදීම පිළිබඳ ප්‍රශ්නයමයි, ඒ කාරණයමයි අපි මේ සඳහන් කළ ඒ කාරණේනුයි මේ ගාථාව ආරම්භ වෙන්නේ. නමුත් අපි ගාථාව ඉදිරිපත් කරන්න කලින්, තුරුම් කරන්න කලින් ඒ ගාථාවට පසුබිම් වුණු තවත් කාරණා කීපයක් මතු කර දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සඳහන් කළ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ බව බෝධිසත්වයන් වහන්සේ එක්තරා අවස්ථාවක මහා සීහනාද සූත්‍රය නැමැති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ශාරිපුත්‍ර මහරහත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලාට හෙළි කර වදාලා ඉතාමත්ම දීර්ඝ විස්තරයකින් ඒ සාවුරුද්දක් තිස්සේ තමන් කළ දුෂ්කර ක්‍රියා කොයිතරම් උදුමද කියලා. ඒ ලෝකයේ යම්තාක් තවුසන් උග්‍ර තපස්තම් රැක්කනම් ඒ කිසිවෙකුට කිට්ටු කරන්න බැරි තරම් උග්‍ර අන්දමින් තමන් වහන්සේ ඒ දුෂ්කර ක්‍රියා සමයේ තවුසන් රැක්ක බවට සිංහනාදයක් පැවැත්වුවයි අවස්ථාව. ඒකටයි ඒක මහා සිංහනාද සූත්‍රය කියලා කියන්නේ. ඒ දේශනාව කොයිතරම් පුදුමද ආශ්චර්යවත්ද කියතොත් ඒක අසාගෙන සිටිය නාගසමාල කියන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලමිනුයේ අවස්ථාවේ නාගසමාල ස්වාමීන් වහන්සේ හිටියේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මේ ධර්ම දේශනාව අහලා මගේ ලොම් දැගන්මක් ඇති වුණා ලොම් කෙලින් හිටියා කියලා. අන්නේ තරම් පුදුම අන්ද මේ දුෂ්කර ක්‍රියාවක් කරලා අවුරුදු 6ක් තිස්සේ නමුත් ඒනුත් ප්‍රතිඵලයක් නැති වුණාමයි අපි කවුරුත් අහලා තියෙන ආකාරයට මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා බුදුරජාන් වහන්සේ එදා ඒ අනුස්මරණීය වෙසක් පොය දවසේ ඒ අපරාජිත පල්ලම් කියන මින් අපි හඳුන්වන බෝධි මුලේ වැඩහුන්නේ. නමුත් ඒ වැඩහුන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ උත්කෘෂ්ඨම වීරියක් අදිෂ්ඨාන කරගෙනයි. චතුරංග සමන්නාගත වීරිය පිළිබඳව මෙහෙමයි සඳහන් වෙන්නේ. මාගේ ශරීරයේ සම් නහරයට පමණක් ඉතිරි වේවා, ලේමස් වියලි වේවා, පුරුෂ වීරයෙන්, පුරුෂ බලයෙන්, පුරුෂ වීරයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් තත්වයකට පැමිණ හැකිද, ඒ තත්වයට නොපැමිණ මේ වීරයාගේ බහා තිබීමක් නම් නොවන්නේය කියන ඒ මහා ප්‍රධාන වීරය නමින් හඳුන්වන වීරයක් අදිෂ්ඨාන කරගෙනයි. එතකොට ඒ වීරය කලදරූ අවස්ථාවේ නිර්වාණාමෘතය වනදලා විමුක්ති සුවය භුක්ති විඳලා බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත් වුණු ගාථා දෙකයි අපි අර මාතෘකා වශයෙන් තිබුවේ. උදාන කියලා කියන්නේ සැනසුම් සුසුමක් කියන අදහසයි ඒ තුළ තියෙන්නේ. මහා පරිශ්‍රමයක් දැරූ කෙනෙකු තුළින් ඒ පරිශ්‍රම සාර්ථක වුණාම ප්‍රීති වාක්‍යයක් සැනසුම් සුසුමක් වගේ පිටවීම ස්වාභාවිකයි. අපිට හිතන්න තියෙන්නේ ඒ විදිහේ අර උදාන ගාථා දෙකක් කියලායි අපි මේ මාතෘකා කළේ. දැන් මේ අර්ථය තේරුම් ගන්න අපි උත්සාහ කරමු. කලින්ම නැවතත් ඒ ගාථා දෙක මතක් කරගනිමු. අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනම් ගහකාරක දිඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහපුතං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානම් කයමච්ඡදා. දැන් මේක අපි පැරණි භාෂා ශෛලියට අනුව ගීයට නගන්න උත්සාහ කළොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඒ වචන සමහර විට මේ පිණස නොතේරෙන්න පුළුවන්. අපි තේරුම් කළ දෙනවා මේ ගාථා ශෛලියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර උදාන ගාථාවලට ඒ ඊට ටිකක් කිට්ටුවෙන් යන ආකාරයට මේක ඉදිරිපත් කිරීමේ අදහසිනුයි මේ ගාථාවල නඟලා තියෙන්නේ. අනේ දෑ තුල සසරෙහි අනේ සොයමින් දිව්වෙම් ගෙකරු වඩුවා නොදැකන දුකෙකි යලි යලි පැදුම් හා වඩුව තාදුටින් මම් නොකලැකිය තටගේ යලි ගොනැස් හැම බිඳැලූයෙම් සීසී කඩ ඇකුළු හිස සකර සන්හුන් තැනසිත දුටින් තණ්හා වලැනි. එතකොට ඒ ගාථා දෙක සාමාන්‍යයෙන් ගාථා දෙකේ අර්ථයයි අපි ඒ ගීයෙන් දැක්ුවේ. දැන් මේක වඩාත් තේරුම් කිරීමට තියෙනවා නම් අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බසං මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නොඑක් ಜಾති වල නොඑක් උත්පත්ති වල ඉපදෙමින් මම මේ සංසාරයේ සැරිසරුවා. කොහොමද සන්ධා විස්සං අනිබ්බසං ගහකාරකං ගවයේ සන්තෝ මේ ගේ හැදූ වඩුව සොයමින් නමුත් ඒ සොයා ගන්න බැරිව මම මෙච්චර කාලයක් මේ සංසාරයේ උත්පත්ති ලැබුවා. දුක්ඛා ජාති පුනක් පුනං නැවත නැවත ඉපදීම දුකක්. ඊළඟට කියවෙනවා ගහකාරක දිඨෝසි ගේකරු අඩුව ගේ හැදූ අඩුව මානුබ දුටුවා පුනජීහං නකාසි නුඹට නැවතත් ගයක් හදන්න බෑ නුඹට යලිත් ගයක් හදන්න බෑ. සබ්බාතේ පාසුකා භග්ගා නුඹේ පරාල නුඹේ ගෙයි පරාල මම බිඳලා දාලයි තියෙන්නේ. ගහකූටං විසංඛිතං ජෙයි මුදුන් වහල කැණි මණ්ඩල එහෙම නැත්නම් කුළුගේ කුළු හිස විසන්ධි කරලා විඳලා දාලයි තියෙන්නේ. විසංඛාරගතං චිත්තං මගේ සිත සංස්කාර සංසිඳුණු සංස්කාර වලින් තොර වූ තත්ත්වයටපත් වුණා නිවනටපත් වුණා කියන එකයි. තණ්හාණං කය මධ්‍යගා සුෂ්ණාවන්ගේ චේවීම ගෙවි යාම මා අද්දුටුවා ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඕකයි එතකොට ඒ ගාථාවල අර්ථය. දැන් මේ පින්නතුන් කල්පනා කර බලන්න. දැන් මේ මෙදෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ පළමුවෙන්ම මතු කළ දුන්නේ ජාති දුක්ඛය ගැන. දීර්ඝ කාලයක් මම ඉපදෙමින් මේ ගේ හැදූ වඩුව සොයමින් ගියේ. මොකද මේ ගේ කඩන්න යෝනකම කඩලා දාන්නයි. නමුත් හමුුනේ නැහැ. දුක්ඛා ජාති පුනක් පුනා නැවත නැවත ඉපදීම දුක. එතකොට මේ ගේ හදන වඩුව මොකද්ද කරන්නේ? නැවත නැවතත් ගෙවල් හදනවා. ඒ හදන ගෙවල් අර කිව්ව ආකාරයට දිරනවා බිඳ වැටෙනවා. මේක මහා දුකක්. ඉතින් මේ කාරණය අපේ යම් බෞද්ධ කවියෙක් දහම් ගැට සිව්පදයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. මෙතන ඉන්න සමහර වැඩි හිටි පින්නතුන් අහලත් ඇති. කන්දේ ගෙදර නයි දේටයි කියන්නේ දිරන ගෙවල් නුඹ කුමටද තනන්නේ ගියක් හැර ගයක් නොතනා ඉඳින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. කවිය ඉතින් බැලුවාම නම් තේරෙන්න ගන්න පුළුවන්. නමුත් තේරෙන වයි කියලා හිතුවට මං හිතන්නේ නැහැ මේ පින්නතුන්ට තේරුණායි කියලා. කන්දේ ගෙදර කියන එකවත් මේ පින්නතුන් හරියට තේරුම් ගත්තද කියන එක සැක. කවුද මේ කන්දේ ගෙදර නයිද? කවුද මේ දිරණ ගෙවල් හදන කන්දේ ගෙදර නයිද? ඒ නයිද තේරුම් ගන්න කලින් කන්දේ ගෙදර තේරුම් ගන්න ඕන. කන්දේ ගෙදර කියන්නේ පින්නතුනි පංචස්කන්ධ ගෙදර. මේ අපි ළඟම තියෙන පංචස්කන්ධ ගෙදර තමයි කන්දේ ගෙදර. මේකේ නයිද කවුද? පංචස්කන්ධ ගෙදර නයිද නායකයා තමයි විඥාණය. අපි මෙහෙම කිව්වට මොකද මේ ගාථාවට අටුවාවල තෝරන තේරුම් දීමේදී අර ගෙකරු අඩුවා එහෙම නැත්නම් ගහකාරක කියන එක තෝරන්නේ තණ්හාව හැටියට. බොහෝ විට මේ පින්නතුන් අහලා කියවලා ඇත්තෙත් එහෙමයි. අපිට නම් තේරෙන්නේ අපේ අවබෝධය හැටියට මේ තණ්හාව කියලා ගැනීම එතන සුදුසු නෑ. මොකද එහෙමනම් අර ගාථාවේ අවසාන පදේ තණ්හාවන්ගේ ක්ෂයවීම කියලා කියන්න හේතුවක් නෑ. ඒක බහුවචනේ. ඒ වගේම තවත් හේතුන් නිසා අපට පේන හැටියට මේ කන්ද ගෙදර නයිද එහෙම නැත්නම් ගෙකරු අඩුව විඥාණයයි. අපි ඒක තව ටිකක් සහේතුකව ඉදිරිපත් කරන්න බලමු. දැන් මේ පින්තුන් සමහර විට අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධයට උපමා දීමේදී මහා ගැඹුරු උපමා කීපයක් දීලා තියෙනවා. රූපය පෙන පිඬකට, වේදනාව දිය බිබුලකට, සංඥාව මිරිඟුවකට, සංස්කාර කෙසෙල් කඳකට, විඥානේ මායාවකට. විඥානේ මායාවකට උපමා කළා තියෙනවා. එතකොට අන්නේ විඥානේ මායාකාර ස්වභාව නිසා තමයි ගෙකරු අඩු අඳුනගන්න බැරි. ඇත්ත වශයෙන් විඥානයයි මේ ගේ හදලා තියෙන්නේ. ගේ කියන්නේ මොකද්ද මෙතන? මේ ආත්ම භාවය කියලා කියනවා. එහෙම නැත්නම් මේ අපේ ශරීර පංචස්කන්ධය කියලා කියන එකම තමයි. පංචස්කන්ධය හැටියට මේ අපි හඳුන්වන, එහෙම නැත්නම් නාම රූපය හැටියට මේ අපි ගන්න මේ ශරීර කූඩුවයි. එතකොට මේ ශරීර කූඩුව හදන්න මූලිකව උපකාර වුණේ විඥානයයි. ඒකයි විඥානය ගෙකරු අඩුවා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපි තවත් සනාථ කිරීමට නම් ඒත් බුද්ධ වචනයම අපි උපකාර කරගනිමු. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාට දේශනා කොට වදාලා ආහාර හතරක් ගැන. උපන්නා වූ සත්වයින්ගේ පැවැත්ම සඳහාත්, ඉපදීමක් හට ගැනීමක් බලාපොරොත්තු වන්නා වූ සත්වයින්ට උපකාර පිණිසත්, අනුග්‍රහ පිණිසත් පවතිනා වූ ආහාර හතරක් තියෙනවාය. මොනවද මහණෙනි ආහාර හතර? කබලින්කාර ආහාර කියලා කියන මුව තුලට ගන්න ගොරෝසු, එහෙම නැත්නම් රසියුම් හෝ ගොරෝසු ආහාර. කබලින්කාර ආහාර අපි සාමාන්‍යයෙන් ආහාර හැටියට සැලකන දෙයමයි. ඊළාට ස්පර්ශය, පස්ස. ස්පර්ශයත් ආහාරයක් හැටියට දක්වනවා එතන. මනෝ සංචේතන, සිත තුල ක්‍රියා කරන මේ චේතනාවල්. මනෝ සංචේතන. හතරවෙනුව දක්වන විඥාන. විඥානයත් ආහාරයක්. ඉතින් එතෙන්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෝලිය පග්ගුණ කියන එක්තරා සංඝයා වහන්සේ නමක් ඇහුවා, ස්වාමීනි විඥාන ආහාරය ගන්නෙ කවුද කියලා. මේ ආහාර ගන්න කෙනෙක් ගැන හිතලා එහෙම ඇහුවේ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ ප්‍රශ්නේම වැරදි. විඥාන ආහාරය ගන්න කෙනෙක් නැහැ. අහන්න තියෙන්නේ කුමකටද විඥානේ ආහාරයක් වන්නේ, ප්‍රත්‍යක් වන්නේ කියන එකයි. එහෙමයි අහන්න තියෙන්නේ. හොඳයි, ඒ එහෙම පැහුවොත් මෙන්න මේ විදිහටයි කියන්න තියෙන්නේ. නැවත උත්පත්තියක්, ආයති පුනම් භවා විනිබ්බති කියලා කියනවා. නැවත උත්පත්තියක් ඇතිවීමට ආහාරය වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ විඥානයයි. අන්න ඒකෙන් පේනවා. එතකොට තණ්හාව නිවේතන කියන්නේ විඥානය ඇත්ත වශයෙන් නැවත උත්පත්තියකට උපකාර වෙන්නේ. ඒ බව තවත් ගැඹුරු යම් යම් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඔය එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා, දැන් මව් කුසක දැන් මේ කාලේ බොහොම දෙනෙක් ඔය අන්තරාභවාදී කතාන්තර තුල හිර වෙලා ඉන්නවා. මහා දාර්ශනිකයෝ වල්ලගෙන අපට ලැබිලි හදාගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන එක් අවස්ථාවක ආනන්ද මව් කුසක දැන් විඥානියත් එක්කම යන තව වචනයක් තමයි නාම රූප කියන එක. අපි ඒ ටික ඉස්සෙල්ලා කියලා හිතමු. දැන් මේ පින්නතුන් මේ විඥානය ගැන යම් ප්‍රමාණයකට අහලා ඇති. නමුත් ඒකේ පසු මෙ කල්පනා කරලා බැලුවොත් අපි ඒක ඉස්සෙල්ලා කියමු. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාද සූත්‍රයේ තියෙනවනේ. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර මුල් කරගෙනයි විඥානයක් ඇති වෙන්නේ. එහෙම කියනවා. ඉතින් විඥානය ප්‍රත්‍ය කරගෙන නාම රූපයක් ඇති වෙනවා. ඔන්න ඔය නාම රූපයයි මෙන්න මේ ඇත්ත වශයෙන් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ ගේ මේ ආත්ම භාවය හැටියට කියලා අපි මේ මමයේ මාගේ කියලා හඳුන්වන ශරීර කූඩුව නාම රූපේ හැටියට හඳුන්වුවත් වරදක් නැහැ. මොකද මෙතන කියනවා මව් කුසෙයි නාම රූපයක් හටගන්නේ. නාම රූපයක් උත්පත්තිය ලබන්නේ පුද්ගලයෙක් හැටියට, ආත්ම භාවයක් හැටියට විඥාණය ඒක තුලට වැදගත්තුත් පමණයි කියලා. ඒ කියන්නේ මෙහෙම සඳහන් කරනවා දැන් මව් කුසකට විඥාණයත් නාම රූපයත් දෙක එකට වැඩිලා සම්පූර්ණ වුණාම තමයි දරුවෙකු උපදින්නේ. යම් අවස්ථාවක මව් කුසේදීම විඥාණය පහළ ගියොත් නාම රූපය සත්‍යයක හැටියට උපදින්නේ නැහැ. ඒක නිකන් මස් ගොඩක් විතරයි. එයින් අපිට තේරුම් ගන්න පුළුවන් යම් කිසි කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන යම් කුඩා දරුවෙකුගේ හෝ දැරියකගේ විඥාණය ළමා කාලයේදීම නැති වුණොත්, නිරුද්ධ වුණොත් නාම රූපය වැඩින්නේ නැහැ. අපි මේ නාම රූපය කියලා කියන්නේ මම මාගේ කියලා කියන්නේ මේ ශරීර කූඩුව. අපි ශරීර කූඩුව කියලා කියමු. ඒක වඩා ගැළපෙනවා. අපි කෙනෙක් හැටියට හඳුන්වන එක. ඒක නිකන් සාමාන්‍ය රූපයක් විතරයි. ධාතු හතර ආශ්‍රයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආශ්‍රයෙන් අපි මේ රූප සංඥාවක් නමටති රූපයක් මේක. එකක්වත් වෙන් කරලා ගන්න බෑ මේ ධාතු හතර. ඒක නිකන් නමට රූපයක් විතරයි. ඊළාට මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ ධර්ම හතර නාම ධර්ම හැටියට දක්වනවා. ඒක තනත් නමක් හැටියට ගන්න තියකුත් නැහැ. ඉතින් මෙන්න මේ නාම රූපය තමයි අපි මේ ආත්ම භාවය ආදී වශයෙන් අපි සලකන්නේ. ඉතින් මේ නාම රූපය උත්පත්තියක් ලබන්නේ විඥාණය නිසායි කියලා එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් අපි ඊළඟට කල්පනා කර බලමු අපි අර මායාව ගැන කියාපු කතාව. මොකද මේ විඥාණයේ යථා ස්වභාවය තේරුම් ගැනීම පහසු නෑ. ඒක බුදු පියාණන් වහන්සේ තවත් උපමාවකින් දක්වනවා. දැන් මේ අපි අර කලින් සඳහන් කළ උපමා කතාවක් වශයෙන් දක්වනවා විඥාන මායාවකට කියලා. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන ඕන්න මහණෙනියම් මායාකාරීක් දැන් මේ කාලේ කියනනම් විඥාකාරීක් මේ කාලේ වචනෙන් කියනනම් විඥාකාරීක් මැජික්කාරී හතරමං සන්ධියක විඥා දර්ශනයක් පවත්වනවා ඒක දැකලා කෙනෙක් මුලා වෙනවා නමුත් අවසානයේ අත් වශයෙන් බලනවා නම් නැති දෙයක් ඇති හැටියට පෙන්වීමක් මේ මායාකාරීකලි රැවටිල්ල නමුත් ලෝකයා මෙන්න මේ විඥානීය යථා සත්‍යය තීරුම් නොගෙන ඒකට රැවටෙනවා ඒකයි අර සංසාරයේ දිගට දිගට යන්නේ ඉතින් ඒ අවබෝධය ආපු එක තමයි අර පරිච්ඡේදපාදයේ තුලින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අවිද්‍යා අන්ධකාරය අවිද්‍යාව කියන එක දැන් විද්‍යාව ගැන කිව්වොත් විද්‍යාවේ විද්‍යා තත්ත්වය නොදැනීම තමයි අවිද්‍යාව විද්‍යාවේ භාෂාවෙන් කිව්වා අර විද්‍යාකාරයාගේ විද්‍යාවේ රහස නොදැනීම තමයි අවිද්‍යාව ඒ විදිහටම තෝරන්න යන්න එපා ඔය ධර්ම විග්‍රහවලදී අවස්ථානුකූලව අපි ඒ කිව්වේ ඒක අන්ධකාරයක් වගේ මෝහ අන්ධකාරයක් ඒ මෝහ අන්ධකාරය තුල තමයි ආස්වාදයක් ලබන්නේ විද්‍යා දැක්මක් තුලින් යම්කිසි අවස්ථාවක අර විද්‍යාකාරයට හොරෙන් වේදිකාවේ හැංගිලා හරි ඒව සොයාගත්තා නම් එයාට එදාට විද්‍යාව නැති වෙනවා විද්‍යා දර්ශනය විද්‍යාව නැති වෙලා යනවා ඒකේ මැජික් කම නැති වෙලා යනවා ඔන්න විදිහේ තත්ත්වයක් තියෙනවා ඉතින් ඒකම විද්‍යා දර්ශනයෙන් කෙරෙන ටිකම තමයි දැන් කාලේ ওই නානාවිධ මේ පින්නතුන් දන්නවනේ ඔය දැන් චලන චිත්‍ර චිත්‍රපටි ටෙලි නාට්‍ය ආදී නානාවිධ දේවල් තියෙන ලෝකේ ඒ හැම එකක් තුලම තියෙන අර මෝහය තමයි විශේෂයෙන්ම සිනමා ආදියකදී අපි දන්නවා අන්ධකාරය අන්න අතන අවිද්‍යා අන්ධකාරය ක්‍රියාත්මක වෙන හැටි චිත්‍රපටියක් ආස්වාදය කරන කිසිම කෙනෙකුට ඒ මොහොතේදී අර තමන්ට ඒ ආස්වාදය ලබන්න හේතුනේ අවිද්‍යා අන්ධකාරය කියන එක හිතෙන්නේ නෑ නේද මේ අඳුර නිසායි මෙච්චර ලස්සනට මේ සිනමා තිරේ මේ වල පේන්නේ කියන කේ වෙලාවට හිතෙන්නේ නෑ ඒ අන්ධකාරය තුල নিমগ্ন වෙලා ඒ මෝහයෙන්ම තමයි ආස්වාදය කරන්නේ අන්න ඒකයි අවිද්‍යාව බුදු කෙනෙක් සොයලා දෙනවා මිසක් ඒක සොයා ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට එතකොට මේ අවිද්‍යාව තුල ක්‍රියාත්මක වන සංස්කාර තුලින් තමයි අර ආස්වාදය ලබන්නේ ඒ සංස්කාර තමයි අපි හිතමු මේ සිනමාව දැකලා ඒ චිත්‍රපටියක් දකින අතරේ මේ පුද්ගලයා තුල ඒ සිත තුල ක්‍රියාකරන දේ ක්‍රියාත්මක වෙන දේ වචනයෙන් ක්‍රියාත්මක වෙන දේ හෝ ක්‍රියාකාරීව ශාරීරික වෙන දේ හැම එකක්ම අන්නර මුලාව තුලයි ඒකට තමයි සංස්කාර කියන්නේ ඒ සංස්කරණය එතකොට කර්ම රැස් වෙන්නේ ඒ සංස්කරණය තුලින් ඔන්න ඔය සංස්කාර නිසායි අපි මේ සංසාරයේ දීර්ඝ සංසාරය ගැන කල්පනා කරලා බැලුවොත් ඒ අර කියන සංස්කාරවල කර්ම ශක්තිය ඒවා තුලින් රැස් කරගන්න මම මාගේ කියලා ඇති කරගන්න ඒ කර්ම ශක්තිය තුලින් තමයි නැවත උත්පත්තියක් ඇති වෙන්නේ ඒ කර්ම විපාක දෙනවාමයි පිර දෙවිවාග දෙමින් යනවා ඒක නිසා රූපම වෙනවා ඒකට අනුව නාම රූප ආදී මෞගසේ රූපයක් ඇති වෙනවා ඒකත් අර කිව්වා වගේ විඥාණය යම් අවස්ථාවක මෞගසින් පහ වෙලා ගියොත් වෙන තැන උත්පත්තිය ලබනවා අර ඒ මූඩ ගර්භයක් වගේ ඔන්නෝ විදිහේ තත්ත්වයක් ඉතින් අපි අර දෙපැත්තෙම මේ ජීවිතයට අදාළ පමණිනුත් ඊනාට ගැඹුරින් ගත්තොත් අන්න අර ධර්මතාවක් වශයෙන් ඒ විද්‍යාවක හෝ සිනමාවක හෝ චලනචිත්‍රයක හෝ මෝහනේ ඒක මෝහණිය හෝ ඒ රැවටින ස්වභාවය ඇති වෙන්නේ අන්ධකාරය නිසා ඒ අන්ධකාරය පිහිටගෙනගෙන ඇති වෙන හිත ඇතුළ හෝ ඒ ක්‍රියාකාරීව එහෙම නැත්නම් අපි හිතමු ඒ රැවටීම සඳහා යෙදු අංගපසංගවල ඇත්ත වශයෙන් සංස්කාර කියන වචනේ අතීතයේ යෙදුනේ ඒ නළු නිලියන්ගේ හැඩවැඩ දෙමින් ඒ හැඩවැඩ දෙමින් ඔක්කොම රැවටිලි ඒ රැවටිලි වලට මුලා වෙන්නේ අවිද්‍යාව නිසා අන්ධකාරය නිසා යම් අවස්ථාවක දැන් මේ පින්නතුන් දන්නවා සිනමාවක එහෙම රස විඳින අවස්ථාවක ආලෝකයක් සම්පූර්ණ ආලෝකයක් ආපු විටිය අර සිනමා තිරිය මැකිලා යනවා විවර්ණ වෙල යන අන්න ඒ වගේ දෙයක් මෙතන මේ ප්‍රඥාලෝකය ආවම එතකොට බුදුරජාණන් වහන්සේට ප්‍රඥාලෝකය පහළ වුණු අවස්ථාවේ අන්න සංස්කාර සංසිඳුණු හැටි ඒකයි අර විසංකාරගතං චිත්තං කියන්නේ ඔන්න එතනම අපිට තේරුම් ගන්න පුළුවන් අනිත් හරියක් මේ මායාකාරය විඥාණය කියලා ගත්තොත් අපිට ඒ තරම් දුරට අපිට හිතා ගන්න පුළුවන් මේ ගාථාව වඩා අර්ථවත් හැටියට විසංකාරගතං චිත්තං සංස්කාර විසංස්කාර වෙනවා සංස්කාර වලින් කරන්නේ රැවටිල්ල නා ඒ රැවටිල්ල නැති වුණු අවස්ථාවේ විසංස්කාරණ. ඒවයි නොමට විතරයි සංස්කාර. අන්න ඒ විදිහේ තත්ත්වයක්. එතකොට ඒ සිත බුදුරජාණන් වහන්සේගේ විමුක්ත සිත සංස්කාරවල මේ පීඩණයෙන් විමුක්තයි. ඒක තමයි ලෝකයේ තියෙන උසුම උතුම්ම සුවය හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. නිවනට සබ්බ සංඛාර සමත සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියලා ව්‍යවහාර කරන්නේත් ඒකයි. මේ සංස්කාර සංසිඳීම වෙන්නේ අන්න අර අවිද්‍යා අන්ධකාරය ඉවත් වුණු අවස්ථාවේ. එතකොට සංසාරයේ දිව්වේ මේ අවිද්‍යා අන්ධකාරය නිසායි. ඒ අවිද්‍යාන්තකාරය නිසා රැස් කරගත්තු සංස්කාර කර්ම වශයෙන් සැලකුවා ඒක නැවත නැවත උත්පත්තියට හේතු වෙනවා ඒ ඇති කරගත්තු කර්ම ශක්තියින් විපාක දීම් වශයෙන් ඔන්න අර තව තවත් ගෙවල් හදා ඔන්න මාරයට ඉඩ ලැබෙනවා ඒ ටිකට තමයි ඉතින් අපි මාරයයි කියලා කියන්නේ හද හද මරණ ගෙවල් හදනවා කැඩෙනවා ඉතින් ওই විදිහට මේ විඥාන මායාවගේම ක්‍රියාකාරීත්වය ඇතන අපිට පෙන්눔 කරන් ඉතින් මේ ආකාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ ගාථාවේ දහකාරක කියලා එහෙම නැත්නම් ගෙකරු අඩුවා විඥාණයයි ඊළඟට ගහකාරක දිඨෝසි පුන ගේහං නකාහසි නැමත ගයක් හදන්න බැරිය කියපු එකත් අපි අර මව් කුසේ දරු ගැබක් ඇති වෙලා ඒක ගිලිහිල යන ආකාරය ගැන කියපු වාගේ හිතා ගන්න පුළුවන් නැවත ගයක් හැදෙනට ආයති පුනබ්භව කියලා කියන්නේ නැවත උත්පත්තියක් ඇතිවීමටත් විඥානය උපකාර වෙන්නේ විඥාන නාම රූප දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් ඇති කියලා බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ මහ පුදුම දෙයක් එතන තියෙන්නේ නාම රූපේ පැවැත්මට විඥානය උපකාර වෙනවා ඒ අතින් විඥානයයි එතන ප්‍රධාන ඒකයි කිව්වේ කලින් අර විඥානේ නැති වුණ හැටි මෞගුසේ නාම රූපයක් හැටියට නාම රූපය කියන එක දැන් මේ පින්නතුන්ගේ ව්‍යවහාරය හැටියට ඔය කලල රූපය කියලා මෞගුසේ ඇති වෙන්නේ කලල රූපය කියලා ඔය ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන්නේ හරියට ඔය ඡායා රූපයක් වගේ අවසාන හිතක් කොහේ හරි නැති වෙන අවසාන හිතක ඒ ග්‍රහණය කරගත්තු ඒ කර්ම ශක්තිය තුලින් විඥාන ගිහිල්ලා තැන්පත් වෙනවා ඉස්සෙල්ලාම යම් කිසි ඡායාවක් හැටියට ඒක තමයි මම නව මාසයක් තිස්සේ වැඩිලා අන්තිමට මේ දරුවෙක් හැටියට පුතෙක් රත්තරම් පුතේ රත්තරන් දුවේ හැටියට එළියට එන්නේ අඬාගෙන. ඉතින් ඔන්න ඔකයි ජීවන තත්ත්වයේ බැඳින් බැලුවත් මේ කාරණය තවදුරටත් පැහැදිලි වෙන වටිනා සූත්‍ර දේශනා තියෙනවා. සාධක අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක ප්‍රකාශ කරනවා. දැන් ඊටත් වඩා අපි මේ ප්‍රකාශනය හැටියට තියෙන්නේ කම්මං කෙත්තං විඤ්ඤාණං වීජං තණ්හා සිනේහෝ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සත්‍යයගේ උත්පත්ති ගැන ප්‍රකාශ කරන තැන කර්මය තමයි කෙත. විඤ්ඤාණය තමයි බීජය. තණ්හාව තමයි දියසීරා. කොට කර්මය නැමැති කේතේ විඥාන බීජය වැටිලා තණ්හාව නැමැති දියසීරාව උපකාර කරගෙන වැඩෙනවා. මේ කාරණය වඩාත් අර්ථවත් අන්දමින් ප්‍රකාශ වෙන තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා. සේලා නැමැති රහත් මෙහෙණිය පිළිබඳව. මේ සේලා නැමැති රහත් මෙහෙණියට අභියෝග වශයෙන් වගේ මාරයා ඇවිල්ලා අසූ ගාථාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ ගාථාවේ අපි මේ පාළි වැඩියෙන් කියනකොට මේ පින්නතුන්ට ඒක බාධාවක් වෙන්න පුළුවන් නිසා අදහස පමණක් කියන්නම්. ඒ මාරයක අහන ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? එතන යොදන අමුතු වචනයක් බිම්බ කියලා. දැන් ප්‍රතිබිම්බ කියලා කියන්නේ පිළිබිම්බුව කියලා කියන්නේ. දැන් බිම්බ කියන වචනේ යොදන ප්‍රතිමාවට. යමක ආකෘතිය යමක අනුරුව එහෙම නැත්නම් පිළිරුව පිළිබිම්බුව ඔය ආදී අර්ථය දෙනවා බිම්බ කියන එක. එතකොට මේ බිම්බ කියන වචනේ යොදන මෙන්න මේ ශරීරයට මේ ශරීර කූඩුවට මාරය අහනවා මේ බිම්බය මේ ශරීර කූඩුව කවුද මැව්වේ? කා විසින්ද මේක මවන්නලද්දේ? කවුද මේක මැවුම්කාරයා? ඔන්න මැවුම්කාර අදහසයි මාරය ඉදිරිපත් කරන්නේ. මේ ශරීර කූඩුව හැදුව මැවුම්කාරයා කවුද? කොතනද මේක ඇති වුනේ? කොතනද මේක නිරුද්ධ වෙන්නේ? ඔන්න ඔහොම ප්‍රශ්න කීපයක් මාරය අහනවා. ඔන්න ඊළාට සේලාතරණියට දෙන පිළිතුරු කියනවා මේ බිම්බය මේ පිළිබිඹුව මේ ප්‍රතිරූපය මේ ආකෘතිය තමා කළත් නොවේ. තමා හැදුවත් නෙවෙයි අනුන් විසින් කළාත් නෙවෙයි. නමුත් හේතුවක් නිසා යම්කිසි හේතුවක් නිසා මේක ඇති වුණා. හේතුවේ විඳී යාමෙන් මේක නිරුද්ධ වෙනවා. ඔන්න ඊළඟට තියෙනවා පිළිතුරු ගාථාවේ වඩාත්ම වැදගත් ගාථාවේ අන්තිමට එන්නේ ඒක අර අපි දැන් සඳහන් කළ බුද්ධ වචනයට යහ කරගන්න පුළුවන්. ඔන්න උපමාවක් දෙන ඔය සීලා තිරණිය. යම්සේ යම්කිසි බීජයක් කෙතක පැලකල කල්හි වැඩෙනවා මොනවා උපකාර කරගෙනද? පෘථිවි සාරයක් පොළවේ සාරයක් දිය සීරාව උපකාර කරගෙන යම් කිසි බීජයක් කෙතක වැඩෙන්නේ යම්සේද එසේම මේ සත්වයා හේතුප්‍රත්‍ය නිසා ඇති වෙනවයි ඒ හේතුප්‍රත්‍ය නැති කිරීම නැති වෙනවයි උපමනයි මේ තේරණිය ප්‍රකාශ කරන්නේ. නමුත් අපි අර කලින් කියාපු බුද්ධ වචනේ අටුවාවක් හැටියට මෙතෙන්ට එකතු කරගත්තොත් හිතා ගන්න පුළුවන් මේ තේරණිය මෙතනින් අදහස් කළේ කෙත ඒ කර්මය නැමැති කෙතේ අන්නර විඥාන බීජයයි. පෘථිවි රසයත් යසීරාවත් උපකාර කරගෙන විඥාන බීජය වැඩෙනා වගේ තමයි ඒකෙන් තමයි අවසානයේ අර බිම්බය වැඩෙන්නේ. මේ සත්‍යයක් අපි ශරීර කූඩුවක් කියලා කියන එක ලෝකයට පහළ වෙන්නේ. ඒ අනුව මේ ඇත්ත වශයෙන් කියනවා නම් පැය ගණනක කිය යුතු ගැඹුරු ධර්ම කාරණා රාශිය මේ අපි කෙටියෙන් දක්වන්නේ මේ පින්නතුන්ට ඒ මට්ටමින් තීරුම් ගැනීමට යරත් පීසෙන් උපමා ආශ්‍රයෙන් හෝ තීරුම් ගැනීමටයි. ඉතින් මෙන්න මේ මේනුත් අපිට තේරෙනවා. එතකොට මායාකාරය. එහෙම නැත්නම් මෙන්න මේ ගිකරු අඩුව ඇත්ත වශයෙන්ම විඥානයයි. මේ විඥානයේ යථා ස්වභාවය දැනීමට උපකාර වෙන්නේ ප්‍රඥා ආලෝකයයි. ප්‍රඥා ආලෝකයේ මතුණු අවස්ථාවේ පෙනෙනවා මේ විඥානයත් හේතුප්‍රත්‍ය නිසා ඇති වෙනවා. විඥානයට හේතුප්‍රත්‍ය නාම රූපයයි. නාම රූපය නිසා විඥානය පවතිනවා. ඒ දෙකේ පැවැත්මට උපකාර වෙන්නේ අන්න අර ඊට පසුබිම සිටින අවිද්‍යා අන්ධකාරයත් සංස්කාර කියලා කියන සංස්කරණයත් යම් කිසි සංස්කරණයක් තුලිනුයි මේගේ ගොඩ නැගෙන්නේ. ඒ සංස්කරණය තමයි අපේ සිතින් වචනෙන් කයෙන් කරන කර්ම. ඒවා තුලින් මේ කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර මේ පිනතුන් දන්නවා යම් යම් නරක කර්ම කරොත් අපායට යනවා කියන, හොඳ කර්ම කරනොත් දිව්‍ය ලෝකයට යනවා කියන. ඒ කොයි එක වුණත් ඔන්න ඒ සංස්කරණයක් කෙරෙනවා අපි. ඒ සංස්කරණයට හේතුව අපි සාමාන්‍ය කියන්නේ අවිද්‍යාව නිසායි කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මමයේ මාගේ කියන හැඟීම. එතකොට මමයේ මාගේ කියන හැඟීම අර හේතුප්‍රත්‍ය කියන ඒ අවබෝධයට විරුද්ධයිනේ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේක හේතුප්‍රත්‍ය පරම්පරාවක් හැටියට. නමුත් සාමාන්‍ය ලෝකයා අසක්කාය දිට්ඨිය කියලා කියන ඒ ආත්ම දෘෂ්ටියේ බැසගත්තු පුද්ගලයා හිතන්නේ මම කරනවා මම කරනවා මම කරනවා නම් මම වගකීමක් ගන්න ඕනේ. මේ දෙක එකට යනවා. එකයි කර්මයයි විපාකයි යන්නේ. එතෙන්දී බේරෙන්න බෑ මම නෙවෙයි කරේ කියලා. එතකොට යම් කර්මයක් මමත්වයකින් යුක්ත කරා නම් ඒ කර්මයේ විපාකයත් ඒකම ඇදිලා එනවා. ඒක ධර්මතාවයි. ඔන්න එතකොට මේ පැත්ත අපිට හුඟක් තේරුම් ගන්න පුළුවන් ඒක ආශයෙන්. ඒ ඉතින් ගාහකාරක ගැන කිව්ව ටික. ඊළඟට තවත් මේ ගාථාවේ තේරුම් කළ යුතු කොටස් තිබෙනවා. ගාහකාරක දිට්ඨෝසි පුනගේහන්න කාසි කියන එක ඔය ටිකෙන් තේරුණා. නැවත ගියක් හදන්න බැරි. බුදුරජාණන් වහන්සේට තවත් ගියක් හදන්න බැරි. මේ ප්‍රඥාලෝකයේ තුලින් යථා තත්ත්වය දුටු නිසායි. ඒක නිසා කර්මය ක්ෂය කළා. කර්ම ඇතිවීමේ ශක්තිය නැති වුණා. හරියට අර විද්‍යාවක පිටිපස්සෙන් විද්‍යාවේ හොර දැක්ක වෙන ආයි යන්නේ නැහැනේ විද්‍යාකාරය ළඟ විද්‍යාව බලන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒක ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගත්ත හේතුප්‍රත්‍ය නිසා ඇති වෙන දෙයක්. මේක සාරයක් නැති දෙයක්. ඒකනේ අවසානයේ බුදු පියාණන් වහන්සේ අර මායාවේ උපමාව දීලා විද්‍යාකාරයගේ උපමාව දීලා බුදුරජාණන් වහන්සේ ළඟ ගියා වහන්සේලාගෙන් අහනවා කිමෙක්ද මහණෙනි මායාවක ඇති සාරේ සාරයක් නැති කියන එක. නමුත් මුළු මහත් ලෝකයාම හිතන්නේ විඥාණය තමයි හරයක් ඇති දෙය. ඔය අන්‍ය ආගමිකෙන් අවසානිය අල්ලගන්නේ දැඩිව ගන්න විඥාණයයි. ඒක හරයක් ඇති දෙයක්, සාරයක් ඇති දෙයක්, සත්‍ය දෙයක්, නිත්‍ය දෙයක් හැටියට සලකන බුදුරජාණන් වහන්සේ එතෙන් තමයි ගහන්නේ. ඒක මායාවක්, බුරු පෙන්වීමක් විතරයි. ඒකේ රහස නොදන්න නිසා ඒකට රැවටෙන්නේ. රහස දැනගත්තු හැටිය ඒ විඥාණය නිරුද්ධ වෙනවා. මැජික් නොමැජික් වෙනවා. ඒ වගේ දෙයක් වෙන්නේ. විඥාණය නිරුද්ධ වෙනවා. ඉතින් අන්නේ විදිහේ තත්වයක්. ඊනාට පුන ගෙහන්න කාසි දැන් මෙතන කියවුනා සබ්බාතේ පාසුකා භග්ගා. ඒකත් විස්තර කළ යුතු දෙයක්. ඔබේ මේ ගෙකරු අඩුවටයි මේ බුදු පියාණන් වහන්සේ ඊළඟට අමතන්නේ. හා වඩුව තා දුටින් මං නොකලකී තට ගය යලි. ගොනෙස් හැම බිඳලුවෙම අපි මේ පරණ වචනයක් ගත්තේ මේ ගාථාවේ මේ ගියේ ප්‍රායෝගිකත්වයේ සලකලා. ගොනෙස් කියන වචනේ දැන් කනම් ව්‍යවහාරී නෑ. ගොනෙස් කියලා කියන්නේ පින්නතුනි පරාලවලට. ඒ මේ වහල දරාගෙන ඉන්න පරාල. වහලේ උළු දරාගෙන ඉන්න අර්ථයෙන් මේකට මේ පරාල කියලා කියනවා. නමුත් මේ පරාල කතාවත් ඒකට අටුවාවේ වෙන විදිහකට තෝරන්නේ. අටුවාව මේ පරාල කියන එක තෝරන්නේ අවශේෂ කිලේශ කියලා. ඉතිරි කෙලස්. ඉතිරි කෙලස් කියලා කිව්වේ මොකද? අර තණ්හාවම ඉස්සලා ගත්තනේ වඩුව හැටියට. ඒකට තණ්හාවත් ක්ලේශයක්නේ. ඒකට වඩුවා තණ්හාව ඉතිරි කෙලස් පරාල. නමුත් අපිට නම් වැටෙන හැටියට මීට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. මේ පරාල කියන්නේ සලායතනයයි. ආයතන හයයි. ආයතන හය කියන එක මේ පිනතුන ඇතම් කෙනෙක් දන්නේ නැතු ඇති. ඇස කන නාසය දිව කය මන. ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයට ඒවා ආධ්‍යාත්මික ආයතන නමින් හඳුන්වනවා. ඇතුළත තියෙන ආයතන හය. ඕකට අරමුණු වෙන දේවල් තමයි මේ පිනතුන දන්නවා. රූප, සද්ද, ගන්ධ, රස, ධම්ම. ධම්ම කියලා කියන්නේ දේවල්. හිතට අරමුණු වෙන අරමුණු දේවල්. රූප, සද්ද, ගන්ධ, රස, ධම්ම. එතකොට මෙන්න මේ දෙකක් අතර ආයතනයක් තියෙනවා. ඇසයි රූපයයි. ඒක චක්කුර ආයතනය. කනයි ශබ්දයයි සෝත ආයතනය. ওই විදිහට ගිහිල්ලා මනසයි ධර්මයයි හිතයි හිතවිලි කියන දෙකක් අතරත් ආයතනයක් තියෙනවා. මේක අපිට හිතා ගන්න පුළුවන් පරාල කොන් දෙක වගේ. එතකොට මෙන්න මේ පරාල උපම අපිට තෝරන්න වෙන්නේ මේ සලායතනය තුලින්. මොකද අර නාම රූපේ උපකාර කරගෙන නාම රූපේ අතු ඉති විහිදලා එනකොට අර දරුවා උපදිනකොට උපදුනාට පස්සේ ඔන්න ඔය ආයතන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇස රූප ඔස්සේ දුවනවා අර මුවාමිනි ඔස්සේ දුවනවා වගේ. කන සද්ද ඔස්සේ දුවනවා මිහිරි හඬ ඔස්සේ. ඒ විදිහට මේ දිවිල්ල කෙරෙනවා ওই දෙක අතර. ඒකයි මේ ඒ ආයතන එතන ආයතන 6 මේකයි මේ පරාල. ඉතින් කෙලෙස් වහල ඔක්කොම දරාගෙන ඉන්නේ මේ 6 උඩනේ. මේ පරාල 6යි ඔක්කොම කෙලෙස් දරාගෙන ඉන්නේ. ඒක වෙනම කෙලෙස් හැටියට දක්වන්න සුදුසු නෑ. ඊළඟට තවත් ඒක අපි ඔප්පු වෙන්න ඊළඟ තව දුරටත් කියමු. සබ්බාතේ පාසුකා භග්ගා. ඒ පරාලත් බිඳ දාලායි තියෙන්නේ. මොකද නාම රූප විඥාන දෙකේ රහස දැක්කට පස්සේ නාම රූපේ නිසා ඇතිවෙන සලආයතනයත් ඒවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. අර මුවා අඳුනගත්තනම් මුවා තීරුම් ගත්තනම් මේ පේන්නේ මිරිඟුව වතුර නෙවෙයි. මේක යම්කිසි ස්වාභාවික කාලගුණික ක්‍රියා ධර්මයක් කියලා ඒ මුවා දුවන්නේ නෑ නේ කොස්සේ. මුවා එතකොට ඒ වතුර සංඥා විවත් කරනවා. අන්න ඒ වගේ දෙයක් මෙතන මේ ආයතන නිරෝධය කියලා කියන්නේ. එතුඹුදුරජාන් වහන්සේගේ අවිද්‍යා නිරෝධය අනුවම අර අනිත් නිරෝධات සිද්ධ වුණා කියලා අපිට හිතා ගන්න වෙනවා. සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන. සලආයතනයත් ඒවයි ආයතන తත්වයේ. ආයතන කියලා කියන්නේ වෙන විදිහකින් කියනවා නම් කෙලෙස් නිෂ්පාදනාගාර. කෙලෙස් නිෂ්පාදනාගාර හයක් තියෙනවා අපිට. ඉතින් ඔන්න ඔය ආයතන ක්‍රියා විරහිත වෙනවා. අර ප්‍රඥාව මතු වුණාට පස්සේ කර්ම රැස් වෙන්නේ වතුලිනු. ඉතින් සබ්බාතේ පාසුකා භග්ගා. ඊළඟට කියනවා ගහකූටං විසංචිතා. ගහකූට කියලා කියන්නේ අර කුළුහිස, ගේක කුළුහිස. ඒක විසන්ති කරලා දැන් තියෙන්නේ. අන්න එතෙන්දී එතෙන්දී නම් අටුවාව කියන්නේ ගහකූටං කියන්නේ අවිද්‍යාව. ඒක අපි පිළිගන්නවා. අවිද්‍යාව තමයි. ඒ කියන්නේ අවිද්‍යාව වෙන්නේ ඔක්කොම මේ ඇති වෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එතන ඉඳලානේ ඉන්නේ. ඒකට මේ අවිද්‍යාවම තමයි ඇත්ත වශයෙන්ම මේක කුළුහිස. මේ කූටාගාරයට සම්බන්ධයි යන්න අර කියාපු කරාල 6. අසකන නාසය දිවකය මන කියන එක මෙන්න මේ අවිද්‍යාව තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවිද්‍යාව තුලින් තමයි ඉදිරිපත් කරන්නේ ඒවට අරමුණු, කෙලෙස් අරමුණු, ඒවා ඔස්සේ ඊළඟට දුවනවා. ඉතින් අවිද්‍යාව තමයි ඇත්ත වශයෙන් කියනවනම් මෙන්න මේ ජී හදන වඩු වගේ ඒ කුළුහිස. එතකොට යම් අවස්ථාවක කූටාගාරයේ මේ වහල සම්පූර්ණයෙන් සුණු විසුණු කළා නම් ආයි එක හදන්න ලැබෙන්නේ නැහැ. ඒකයි මේ ගහ කූටං විසංඛිතං. අනේ විසංඛිතං කියන වචනේ තර සංස්කාර ශබ්දයේ තියෙනවා. ඒක යම් කිසි සංස්කරණයක් කළ අර වඩුව. මේ අවිද්‍යාව නොපෙනෙන හැටියට. නමුත් ඒක දැන් එහෙම් පිටින්ම ක්‍රියා විරහිත කළා, විසන්ති කරලා. විසංඛාරගතං චිත්තං. අන්න ඒක නිසා මගේ සිත මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ සිත විසංඛාර තත්වයට පැමිණලා. ඒක වෙනත් විදියකින් කියනවා නම් සංස්කාර සංසිඳීමයි. සංස්කාර සංසිඳුණු තැන සංස්කාර වලට තැනක් නැහැ. අර වෙන විදියකින් කියනවා නම් සිනමා තිරේ අර ආලෝකය ආවට පස්සේ කොයිතරම් වයිවර්ණ දේවල් තිරේට වැටුණත් ඒ ප්‍රේක්ෂකයාට ඒකේ ගන්න දෙයක් නැහැ. එයාට සිනමාව නතර වෙලා. අන්න ඒ වගේ මෙතෙන්දිත් සංස්කාර විසංස්කාර වෙලා විසංඛාරගතං චිත්තං. ඒක තුලින්මයි ඒ සංස්කාර වල රවටන ස්වභාවය නැති වෙනකොට තණ්හාව එතනම ඉවරයි. ආයි චිත්‍රපටිය ඒ අවස්ථාවේදී රස විඳින්න බෑ, ආස්වාදේ කරන්න බෑ. ඒ වගේම තණ්හාවන්ගේ අවසානය එතනයි. ඉතින් මෙන්න මේ යඹුරු ගාථාවක්. නමුත් මේ කාලයේ හැටියට, කාල වේලාවේ හැටියට යම් කිසි ප්‍රමාණයකට තේරුම් කරන්න උත්සාහ කළා. ඉතින් මේක තුල තමත් අපිට හිතා ගන්න තියෙන්නේ අනර කලින් ප්‍රකාශ කර ආකාරයට අපේ මේ ජීවිතේ අපි මේ සැපේ කියලා අල්ලගෙන ඉන්න නැවත නැවත ඉපදී මෙහෙම තම භව තෘෂ්ණාව. ලෝකයා තුල ගැඹුරින්ම තිබෙන්නේ භව තෘෂ්ණාවයි. කවදාවත් මේ තෘෂ්ණාවේ කෙලවරක් නැහැ. තෘෂ්ණාව කියන්නේ පිපාසයක්. අර මිරිඟුව ගැන කිව්වා වගේ. ඉතින් ලෝක සත්‍යයා තුල මේ පිපාසය මේ ජීවිතේ සංසිඳුවා ගන්න බැරි වෙනකොට අපි අවසාන සිත හැටියට මාර්ගඵල ඒ නිවන් තත්ත්වයේ ප්‍රත්‍යක්ෂ නොකළා නම් ඒ හිතට යම් කිසි නිමිත්තක් වෙනවා. මේ පින්නතුන් අහලා ඇති ඔය කර්මය ගැන කියනකොට කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් ඔය පොතපතේ හඳුන්වන්නේ යම් කිසි නිමිත්තක් වෙනවා. මොකද මේ මායාව සත්‍ය හැටියෙන්නේ ගත්තේ. එතකොට ලෝකයේ තියෙන මිරිඟුවse දිව්වා. මුළු ජීවිතයම දිව්වා. ඇහැට පේන මිරිඟුවse වගේම කනට ඇහෙන මිරිඟුවse දිව්වා. අනිත් මිරිඟුවse දිව්වා. දුවල දුවල නමුත් තෘප්තියක් නැහැ. තෘප්තියක් නැහැ. එතෙන්ට යනකොට ඒක ඈත. අපි හිතමු ඉතාමත්ම කැමැති. ඇහෙන් දකින්න කැමැතිම දේ. අපි එක සොයාගෙන ගිහිල්ලා ලොකු මුදලක් අරගෙන දීලා ඒක ගත්තා. ටික දවසක් යනකොට ඒකේ පා වෙනවා. ඊට වඩා හොඳ දෙයක්. දැන් මේ සුඛෝභෝගී ලෝකේ මේ පින්නතුන්ම දන්නවනේ. ඊයේ පැහැදම් කළා අල්ලපු ගෙදර තියෙන වටිනාම දේ අපි ලබා ගන්නවා. ටික දවසක් යනකොට ඒකේ යල් පැනලා ඊළඟ එක සොයා යනවා. ඒ වගේම පුදුම මිරිඟුවක් ඔස්සේ මේ ලෝකේ ආදුවන්නේ සින්දු පිළිබඳවත් එහෙම. ඒ යල් පැනපු තත්යකටපත් වෙනවා. ඉතින් වෙන එකක් සොයනවා. ඔහොම යනවා. ඉතින් ඊළඟට මරණ අවස්ථාවේ තෘප්තියක් නැති නිසාම හිතට එන්නේ කොච්චර මේ අපි ළඟට එන දැන් බොහොම දෙනෙක් කියනවා මම නම් තවත් උපදිනව මටත් ඕනම කමක් නැහැ මම නම් උපදින්න කැමතිම නැහැ. ඔය කිව්වට ඒකට කරන්න ඕන පරිත්‍යාගය කරන්න සූදානම් නැහැ. ඔහොම කිව්ව පළියෙන් උපදීම නැති වෙනවනම් එහෙම ජාති දුක්ඛය නැති කරන්න බෑ. ඕකම තමයි බුදුරජාණන් වහන්සේ අතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ. සත්වයින්ට ඕනෑකම ඉච්ඡාවක් ඇති වෙනවා යම් පිච්ඡං ලබති කියන එක තෝරන්නේ. යමක් කැමති වෙයිද ඒ නොලැබීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ සතිපට්ඨාන සූත්‍රයේම තෝරන්නේ. යම් පිච්ඡං ලබති කියලා කියන්නේ තම්පි දුක්ඛං කියලා කියන්නේ තමන් යමක් කැමති වෙන එක ලබා නොගැනීම දුකක් කියලා කිව්වහම සාමාන්‍ය ලෝකයා හිතන්න පුළුවන් ඕනේ දැන් මට කාර් එකක් ගන්න ඕනේ ඒක ගන්න බැරි වුණාම ඒක දුකක් කියන එකයි බුදුහාමුදුරු කියන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක විග්‍රහයේදී මෙහෙමයි තෝරන්නේ. ජාති ධම්මානම් භික්ඛවේ සත්තානම් එවං ඉච්ඡා උපජ්ජති අහෝවතමයන් නේ ජාති ධම්මාස්සාම නකෝපණේ තං ඉච්ඡාය පත්තබ්බං. උපදීම ස්වභාවය ඇතිකොට සත්වයාට මෙන්න මෙහෙම ආසාවක් ඇති වෙනවා. අනේ අපි තවත් උපදින්නේ නැත්. නමුත් මහණෙනි මේක පැතුව පමණින් ලැබෙන්නේ නැහැ. ඒකයි මේ යම් පිච්චන්න ලැබති කම්පි දුක්ඛං කියලා කියන්නේ. අපි හිතන දේ නොලැබීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අන්න අර අපි ලෝකයේ හිතන ලෞකික දේවල් ලබා ගැනීම නොවේ. ඔන්න ඔය තත්ත්ව ලෝකෝත්තර ඒ කියපු සසරින් මිදීම කියලා යන කාරණා. ඒ වගේම තමයි ජරා ධම්මානම් භික්ඛවේ සත්තානම් එවං ඉච්ඡා උප්පජ්ජය කියලා විදිහට දක්වනවා. ජරාව ස්වභාවයකට කොට ඇති සත්වයාට මෙහිම ආසාවක් ඇතිවෙනවා. අනේ අපි ජරාවට යන්නේ නැත්නම් එහෙම හිතුවට මේක එහෙම හිතල පතල ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ඒ ආයුතු මාර්ගයේ නිර්වාණ මාර්ගයේ යාමෙන් තුලින් තමයි අර ඒ ජරාව නැති වෙන්නේ, ජාතිය නැති කිරීමෙන්. එතකොට අපි මේ ජාතිය තියාගෙන ජරාව නැති කරගන්න දරන උත්සාහය ඒක මෝඩ වැඩක්, අඥාන වැඩක්. අපි මේ සනාතන සදාකාලික ජීවිතයක්, නিত্য ජීවිතයක් කවදාවත් ලබා ගන්න බෑ. වෙන නොයෙකුත් විදිහේ ඔය මේ කාලේ කරන්න වගේ ඔය පොහොසත් රටවල් වල ජරාව වසා ගන්න නොයෙකුත් විදිහේ ශල්‍ය කර්ම කරනවායි කියලා ආරංචි. ඊළඟට තව නොයෙකුත් රූපලාවන්‍ය රැක ගන්න. ඒ කොච්චර හිඳත් ඒ ජරාව වළක්ව ගන්න බෑ. ඊළඟට ඒකම ලෙඩක් වෙනවා, ජරාවට අත දෙන. ඊළඟට මරණය එනවා. ඕකයි සංසාර තත්ත්වය. මේකෙන් මිදෙන්න බෑ ප්‍රාර්ථනා පමණකි. ඒකයි බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය අපට මතක් කරලා දෙන්නේ. ඒකොට මේකට මාර්ගය මොකක්ද? අන්න අවබෝධය, ප්‍රඥාවයි. මොකද අනවබෝධය නිසා, මෝහය නිසා හැම එකක්ම අපි මේ මායාවක් ඔස්සේ යන්නේ. ඒ මෝහය නැති කිරීමේ මාර්ගයයි බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ දවසක් දවසේ. අපි මේ නිවන කියලා කියන්නේ ඒකයි. නිවීම කියලා, නිවන කියන්නේ නිවීම බවවත් බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙතන මේ සංසිඳීම් සුවයක් ලෝකයට තේරුම් ගන්න බැරි. ඒක තවත් විදිහකින් දක්වන අවේදිත සුඛයක් හැටියට. ඇත්ත වශයෙන් වේදනාවන්ගේ වේදනාවක් නැහැ. වේදනාවන් සංසිඳුණු තැනයි සැපත. නමුත් ලෝකයා හිතනවා දුක් වේදනාව තමයි අපට මේ කරදර. සැප වේදනාව සැපයක් කියලා ඒක අල්ල ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සැප වේදනාව හෝ වේවා, දුක් වේදනාව හෝ වේවා, වෙන එකක් තබා අදුක්කම සුඛ නොදුක් නොසුව කියලා කියන මැද වේදනාව, ඒ හැම එකක්ම දුකයි කියලා. මොකද එහෙම දුකක් කියලා ප්‍රකාශ කළේ? සැප වේදනාව සැපයක් හැටියට දැනෙන්නේ ඒක තිබෙනකම් පමණයි. ඒක වෙනස් වෙනකොට දුකයි. දුක් වේදනාව දුක් හැටියට තියෙන්නේ දැනෙන්නේ ඒක තියෙනකොට, වෙනස් වෙනකොට සැප වගේ තේරෙනවා. නමුත් පින්නතුනේ එපමණකින් අපි කවුරුවත් දුකක් පතන්නේ නැහනේ. ඇතම් කෙනෙක් ඒකත් දැන් තර්කයක් බවට පත් කරගෙන තියෙන බව පේනවා. මේ අනිත්‍යතා ධර්මය ප්‍රශ්න ගැන ප්‍රශ්න උපදවන්න දුක් වේදනාවේ ස්වභාවයක විපරිණ ඒක වෙනස් වෙනවා. වෙනස් වුණු පමණින් ඒක නැවත නැවත එනවා. ඉතින් ඒක නිසා දුක දුක කවුරුවත් දුකට ආවඩන්නේ නැහැ. ඒ සංසිඳීම නිසා ඇති වෙන සැපේ බලාපොරොත්තු වෙන. එතකොට ඒ සැප දුක් දෙකට මැදින් තියෙන නොදුක් නොසුව වේදනාව අතීතයේ ඒ යෝගීන් ඒ ඍෂිවරුන් ලොකුවට ගත්ත ඒකයි නොදුක් නොසුව. ඒක ශාන්තයි, කාරණියත්. නමුත් ඒකත් නිත්‍ය නැහැ, ඒකත් පෙරලෙනවා. එතකොට ඒ හැම එකක්ම අතහැරලා සියලු සංස්කාර සංසිඳලා වේදනාවත් ඉවත් කරපු තැනයි මේ නිවන කියන්නේ. බොහෝ දිනායේ බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ ඔය සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගෙන් පවා ඇහුව ඇතම් කෙනෙක් ඔය පරිබ්‍රාජකෙක් එහෙම ඇහුවා, මේක කොහොමද සැප වෙන්නේ වේදනාවක් නැති තැන? එහෙම ඇහුවා. වේදනාවක් නැති තැන මොකද උන සැපයද? එතකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියනවා මේ වේදනාව නැති එකමයි සැපය. වේදනාව තියෙන එක ඔක්කොම යංකින්චි වේදිතං තං දුක්ඛස්මින් පඤ්ඤපේමි. වේදිත හැම දෙයක්ම සැප හෝ වේවා, දුක්ඛේ හෝ වේවා, නොදුක් නොසුව හෝ වේවා, හැම එකක්ම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේට පෙන්වුවේ. එතකොට මේ සියල්ල සියලු සංස්කාර සංසිඳීම කියන එකට අන්න අර ඔක්කොම අහු වෙනවා. වේදනා සංඥායි හැම එකක්ම අවසාන වශයෙන් කියන විඥාණය, අර කියන විඥාණය කියලා අපි මේ ලොකුවට ගන්න හරයක් කියලා ගන්න දේ ඇත්ත වශයෙන් අර මායාවක් පමණයි බෞද්ධ ධර්මයට අනුව. ඒකයි අපි දැන් විඥාණය මායාවක් කියන වෙන කිසිම ධර්මයක නැහැ. ඒක සාර හරයක් ඇති දෙයක් හැටියට සැලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ දෙනවා මේක අවිද්‍යාව තුලින්, නොදැන්ම තුලින්. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? යම් නොදැන්මක් නිසා ඇති කරගන්න ක්‍රියාශක්තියක් අවසන් වෙන්නේ දුක නම්, ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය නොදැනීම කියලානේ අවිද්‍යාව ගැන කියනකොට තේරෙන්නේ. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා තමයි දුකක් ඇති වෙන ක්‍රියාදාමයක් ආරම්භ කරන්නේ. එතකොට අවිද්‍යාව කියන එක නොදැන්ම නිසා යම් ක්‍රියාදාමයක් ඇති කරගන්නවා, ඒකේ අවසාන ප්‍රතිඵලය දුක. යම් අවස්ථාවක එක හරියාකාර තේරුම් ගත්ත නම් මේවා හේතු ප්‍රත්‍ය සමානප්‍රාවක් පමණයි කියලා අර මමත්වයක් නැතිවන්නේ බඳ අවස්ථාවේ මේක අර හේතු භංගානිරුද්ධිත හේතුව නැති කළ අවස්ථාවේ ඒ ඵලයක් නැති වෙනවා. එතකොට එතන විඥාණයත් නාම රූපයත් අතර මහා පුදුම විදියෙ සම්බන්ධයක් එතන දක්වනවා. විඥාණය නැති වෙනකොට නාම රූපයත් නැති වෙනවා, නාම රූපය නැති වෙනකොට විඥාණයත් නැති වෙනවා. මේක හරියට අර බටකොටු මිටි දෙකක් එක ටිකක් හේතු කළ තිව්වා වගේ මේ මුළු මහත් පැවැත්ම තියෙන්නේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි කියලා බුදු පියාණන් වහන්සේ මේගේ ධර්මයේ මේ දක්වලා තියෙනවා. පටිච්චසමුප්පාද ධර්ම වෙනවසෙන්. නමුත් ලෝකයා මේ නිත්‍ය සංඥා උඩයි සිටින්නේ. ඒ නිත්‍ය සංඥා උඩ සිටින සත්‍යයට තමයි අවසාන මොහොතේදී ඒගත්තු යම් කිසි නිමිත්තක්, අර කිව්ව වගේ කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් හැරියට ඉදිරිපත් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ නිමිත්ත ගිහිල්ලා අන්න අර කලල රූපේ හැටියට යම් කිසි මෞකුසික කර්මානුරූපව කර්ම නැමෙති කෙතක් සකස් වෙන මෞකුසේ. අන්ධයෙක් වෙන්න ඕන නම් ඒකට සුසු ආකාරයට, බීරෙක් වෙන්න ඕන නම් ඒකට සුසු ආකාරයට, අම්මලා තාත්තලාට නැති ලෙඩක් වෙන්න පුළුවන්, නැති අන්ධකමක් අංග විකලත්වයක් වෙන්න පුළුවන්. නමුත් අන්න කලල රූපේ අරක වැටිලා මූලික ඡායාව වැටිලා ඒක තමයි ඉතින් මෞකුසේ ඒවයින් පෝෂණය වෙලා අන්තිමට එළියට එන්නේ අන්ධෙක්, බීරෙක්, ගොළුෙක්, කොරෙක් හැටියට. අන්න කර්ම වේගේ ඒගත්තු නිමිත්තයි. ඒකයි මේ සංසාරේ භයානකත්වය. අපි බලාපොරොත්තු නොවුණු ආකාරයට ඒ මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණ ප්‍රත්‍යක්ෂයෙන් අර කියාපු ගෙයි මුදුන් වහලා කඩලා නැත්නම්, පරාල කඩලා නැත්නම්, විසන්ධි කරලා නැත්නම් ඔන්න වෙන්නේ අරගත්තු නිමිත්ත අනුව නැවත උත්පත්තියක් වෙනවා. ඒකම අර කියාපු අතිනත් අරගෙන එනවා ජරාව, ව්‍යාධිය, මරණයේ සියල්ලම. එතකොට යම් කිසි අවස්ථාවක අපි තවත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් රහත් සිතකින් කෙරෙන්නේ මොකද්ද? අර මෙතෙක් ලෝකයා අනිත්‍ය හැටියට සලකපු දේ අනිත්‍ය හැටියට සලකන්න පුරුදු වෙනවා. මොන දැන් අපි අර කවුරුත් කවදත් අහලා තියෙන, කවුරුත් අහලා තියෙන ත්‍රිලක්ෂණයටයි එන්නේ මේ කහපුල වාදයක් වීමට. ත්‍රිලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ මොකද? ඒ ත්‍රිලක්ෂණ භාවනාව තුළින් අර නිමිත්ත ටික ටික ගෙවිලා යනවා. නිමිත්තේ ඇති මෝහන ශක්තිය ටිකෙන් ටික ගෙවෙනවා. අපි අනිත්‍ය හැටියට දකින්න දකින්න එකේ අවසාන කෙලවර දක්වන්නේ අනිමිත්ත චේතෝ විමුක්ති හැටියටයි. නිවනට දොරට තුනක් හැටියට දක්වනවා අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා. අනිමිත්ත කියලා කියන්නේ අන්න අර අපි අනිත්‍ය සංඥාව දිනු කරලා ඒකේ අවසාන කෙලවර මාර්ගඵල ලැබීමට ලං වෙනකොට, ඒ අවසාන දොරටු හැටියට එනකොට ඔන්න අනිමිත්ත. කිසිම දෙයක් නිමිත්තක් හිතට වැටෙන්නේ නැහැ. කිසිම දෙයක නිමිත්තක් හිතට වැටෙන්නේ නැහැ. ඒ වෙලාවේ දැනෙන්නේ පුදුම සැනසීම සුවයක්. ඒ මේවා තියෙනකොටනේ මේ නිත්‍ය සංඥාව පිටනේ මේවා දිරනවද, බිඳෙනවද, මේවා රැකගන්න මෙයා මේකක්ම තියෙන. එතකොට හිතට වැටෙන්නේ නැත්නම් නිමිත්තක්. එතන විශාල සැනසෙල්ලක්. ඒ වගේම තමයි ඒ නිමිති නිසාම ඇති වෙන ආසාවක්. අපි ප්‍රණිදි කියලා කියන්නේ ආසාව, එහෙම නැත්නම් ඊලක්කය. එතකොට අන්න අපනීත කියලා කියන්නේ අර ප්‍රණිදිින් නැති වෙලා යනවා. නිමිත්ත ගිලිහෙලා යනකොට ඒ නිමිත්ත උඩ හැඳිලා තිබුණු ආසාවන්, ඉච්ඡාවන්, බලාපොරොත්තු ඒවා එහෙමම සමනය වෙලා යනවා. අන්න අපාණිහිත. එතකොට එහෙම වෙනකොට ආසාවන් නැති කරගන්නේ මොකද? අර මමත්වයේ නිසානේ. මම කියන එක තුලදනේ ආත්ම සංඥාව පිටයි. ඉතින් අනාත්ම සංඥාව. එතකොට අර දැන් ධර්මයේ දැක්වෙන හැටියට අනිත්‍ය සංඥාවේ කෙළවර තමයි අනිමිත්ත චේතෝ විමුක්ති කියලා කියන්නේ. අනිමිත්ත විමුක්ඛ කියලා කියනවා. අනිමිත්ත දොරටුවට ලං වෙනවා. නිමිත්තෙහි භයානකත්වයේ තේරුම් ගැනීම. ඊළඟට දුක්ඛ කියන ඒ ලක්ෂණය යම් කෙනෙක් වැඩුවොත් දැඩිව දුක්ඛ ලක්ෂණය කියන ඇතම් කෙනෙකුට වැඩියෙන් වැටහෙනවා. දකින්න තැනම එක මහ දුකක්, කරදරයක්. එහෙම වැටහෙන කෙනාට අන්න ප්‍රණිදි කියලා කියන ආසාව තියෙන කෙම ප්‍රමක්කමෙන් තුනි වෙලා ගිහිල්ලා අන්න අපනීත කියලා කියන අර විදියේ ආසාවල් තුනි වුණු ඒ යම් කිසි සැනසීම් තත්වයකට එතනින් එනවා. නිවනට දොරටුවට ලං වෙනකොට. ඊළඟට අනාත්ම හැටියට ලෝකයේ අපි එදිනෙදා විශේෂයෙන්ම ප්‍රඥාවන්තයෙක් නුවණින් කල්පනා කළ බලනකොට මේ එකකවත් මමයි කියලා ගතියුත්තක් නැහැ. හේතු ප්‍රත්‍ය ගොඩක් කියන ඒ වැටහීම දියුණු කරගෙන යනකොට යම් අවස්ථාවකට වැටෙනවා මෙතන ශූන්‍යයි, හිස්. එක බටකොටු මිටියක් තව බටකොටු මිටියක හේතු වෙලා තියෙනවා නම් එකක්වත් එකකටවත් තනිව හිටගන්න බෑනේ. හේතු ප්‍රත්‍යය දැන් පටිච්චසමුප්පාදයේ මූලික න්‍යාය ධර්මතාවය එකයි. එකක්වත් තනිව හිටගන්නේ නැහැ. යටත් විශේෂයෙන් දෙකක් හෝ තියෙන ඕන අනිත් එකට උපකාර වන. ඒකනේ අවිජ්ජා පත්‍ය සංකාරය. ඒකට ප්‍රත්‍ය නිසා සංකාර පත්‍ය විඥාන ඔහොම දිගට යනවා. යම් යම් දේවල් ප්‍රත්‍ය කරගෙන යන්නේ මේ හැම එකක්. ඒක නිසා මේක තුල සාරයක් නැහැ, ආත්ම සාරයක් නැහැ. අන්න එහෙම බලන්න පුරුදු වුණු පුද්ගලයාට එතකොට අනාත්ම දර්ශනය දිනු කරගත්තු පුද්ගලයාට එන අවසාන දොරටුව තමයි ශුන්්‍යත. දැන් අපි මේ ප්‍රකාශ කළේ මේ පින්නතුන්ට. දැන් කවුරුත් මේ පින්නතුන් අහලා තියෙනවා. අපි මේ අනිත්‍ය සංඥා වඩන. එහෙම නැත්නම් අපි පහසුවෙන් කිව්වොත් නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙනවා, සුඛ සංඥාව ලෝකයා තුල තියෙනවා, ආත්ම සංඥාව කියනවා. ඊට ප්‍රතිවිරුද්ධව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා අනිත්‍ය සංඥාව වඩන්නේ දුක්ඛ සංඥා වඩන්නේ අනාත්ම සංඥා වඩන්නේ ඒකේ කෙලවර වෙනකොට නිවනට ලං වෙනකොට ඔන්න කියාපු අනිමිත්ත අපහනිත ශුන්්‍යත කියන කේ නිවන් දොරට තුනර ලං වුණ කෙනා තමයි අන්තිමට මේ ඵලයටපත් වෙලා අර කියාපු මාර්ගඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් සංස්කාර සංසිඳුණු තත්වයටපත් වෙලා මේ සංසාරේ ජාත්‍යාදී සියලු දුකින් මිදෙන්නේ. එතකොට මේ පින්නතුන් අද මේ වටිනා දවසේ අපි සාමාන්‍යයෙන් මේ ගැඹුරු ගාථාවක් පය ගන්නක දෙවි ග්‍රහ කළ යුතු තරම් දෙයක්. නමුත් අපි මේ අවස්ථානුකූලව මේ පින්නතුන්ට අදහස් කීපයක් දැම්ම ඇතුල් කළා. ඒවා ආශ්‍රයෙන් Taman ගැන තර්ක විතර්ක කිරීම නෙවෙයි, ඒක තුලින් අපි ඇත්ත වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අර බුදුරජාන් වහන්සේ ගිය ඒ ධර්ම මාර්ගයේ ශීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තුලින්ම මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න උනන්දු වෙන්න ඕන. එතකොට මෙතෙක් මේ පින්නතුන් කළ ධර්ම ශ්‍රවණයත් අද වගේ මේ වටිනා දවසක පිරු ශීලේනොත් කළ භාවනාවෙනොත් මේ ධර්ම ශ්‍රවණයත් රැස් කරගත්තු ඒ කුසල සම්භාරය ඒ තමන් රැස් කරගත්තු නිවනට උපකාරවන් කුසල් සිටිවිල රාශිය මේ ජීවිතයේදී මේක උපකාර කරගෙන කල්යාණ මිත්‍ර පිහිටත් උපකාර කරගෙන තම තමන්ගේ භාවනා මුදුන්පත් කරගෙන මේ ජාත්‍යාදී සියලු සංසාර දුකින් අත් මිදලා තුම මහා මහණිවන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම ශ්‍රවණානි සංසයත්තේ කාන්තේ හේතු වාසනා ආයතල ප්‍රාර්ථනා කරගන්න. එතෙම අවීචයේ සිට අකනිටා දක්වා වූ යම් තාක් දෙවි දේවතාවුන් සහිත අපගේ ඥාතීන් උත්සාහ යම් කෙනෙක් මේ බඳු ධර්ම දේශනා ශ්‍රවණය කළා නම් ඒ ආයිටත් ඒ ධර්ම ශ්‍රවණානි සංසය තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින උතුම මහා මහණිවන් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගාථා කියන්නේ එත්තාවතා චම් සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දිවාදන සීලිස නිච්ඡං වද්ධා පචයිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.